SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
මේ ගෙවිල ගිය සතියේදීත් ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රයේ සිදුවුණු විශේෂතා මොනවද? තිරේ පිටුපස තියෙන කතා මොනවද? අපි විමසා බලමු සුපරදු පරිදි අද සඳුදා දවසේ සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසමින්. එමනම් දැන් තොරතුරු වාර්තා කරන්න ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදිටියාවල. අපි ඔබව සුපුරුදු ලෙසින් අපේ වැඩසටහනට පිළිගන්නවා මනෝජ්. අයබෝවන් සුබෝදෑසනක් කියලා.
අයබෝවන් සුබෝදෑසනක් දිලෘක්ෂේ.
අපි මුලින්ම කතා බහ කරමුද 22 සංශෝධනය හා සම්බන්ධව තියෙන වාතාවරණය පිළිබඳව. මොකද මනෝජ්, අපි පසුගිය සතියේදී මේ පිළිබඳව යම් තොරතුරු සාකච්ඡා කළා. එතනදී ඔබ සඳහන් කිරීමක් කළා 22 සංශෝධනය පාර්ලිමේන්තුවට ඒ ගෙවිල ගිය සතියේදී ඉදිරිපත් කරන්නට නියමිත වෙලා තිබුණත් ඒ ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. ඔබ යම් ඉඟියක් කළා මේ ගෙවිල ගිය සතියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතයි කියලා. නමුත් එයත් සිදු වුණේ නැහැ. එතකොට මේ දිගින් දිගටම මේක කල් යන හේතුව මොකක්ද? මොනවද පක්ෂ අභ්‍යන්තරින් වාර්තා වන තොරතුරු?
ඔව්, 22 සංශෝධනයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් යෝජනා කරන ඇතැම් යෝජනා නිසා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම ටිකක් කල් යන පුළුවන් කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා අපි දැක්කා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට තියෙන කාලය පාර්ලිමේන්තුව රැස්වුණු පළමු දවසේ ඉඳලා අවුරුදු 2.5 කියලා තමයි දැනට ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ. ඒක අවුරුදු 4.5 දක්වා දීර්ඝ කරන්න, ඉදිරියට ගෙනියන්න යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ පිළිබඳව අදහස් දක්වද්දී පෞගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු කාරක සභාවස්ථාවට කැඳවපු වෙලාවේ නීතිපතිවරයා ඒ පිළිබඳව දන්වලා තියෙනවා. කතානායකවරයායි පක්ෂනායකයින් මේ කණ්ඩායම් ඉන්න වෙලාවේ නීතිපතිවරයා උපදෙස් දීලා තියෙනවා මේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න තියෙන කාලය අවුරුදු 4.5 දක්වා වැඩි කරනවා නම් කාරක සභා අවස්ථාවේදී මේක කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මේක කෙටුම්පත් කරලා මේක සම්මත කරන්න සූදානම් වෙනවා නම් පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයෙන්වත් ඒක කරන්න බෑ. ඒ මොනොතින් මේ සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යන්න සිද්ධ වෙවි කියන අදහස නීතිපතිවරයා ඉදිරිපත් කරලා තියෙනවා. 3/2 කරන්න බැරි තත්ත්වයක් කියලා. ඒ මොනොතින් පොහොට්ටුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඇතැම් මන්ත්‍රීවරු මේකට සහාය ලබා දෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද ඒකට හේතුව එමුණුවතින් ලබන අවුරුද්දේ මුල් කාල සීමාවේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට එනවා. එහෙම විසිරුවා හැරියොත් කියන දෙගිඩියාව උන්ට තියෙන එක යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් වෙලා තියෙනවා. කොහොමනත් දැන් මේක කැබිනට් මණ්ඩලයේදී පාස් වෙලා තියෙනවා. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයේදී කැබිනට් අනුමැතිය හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ කැබිනට් එකේදී අනුමැතිය දීපු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී අනුමැතිය නොදී ඉන්න බැරි නිසා අමාත්‍යවරු මේක පාර්ලිමේන්තුවට අරගෙන ආව ඡන්දය ලබා දෙවි කියන අදහසකුත් තියෙනවා. විපක්ෂයේ කණ්ඩායමුත් සමහර විට මේකට කැමති වෙයි. නමුත් ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන සමහර මන්ත්‍රීවරු අකමැති වෙයි කියලා අදහසක් තියෙනවා. ඒ මොනොත් සඳහන් කළා වගේ මේ සතියේ 22 සංශෝධනය පාර්ලිමේන්තුවට එයිද කියන ගැටලුව පැන නගිනවා. ඒ මොනොත් මේ නොකැමැත්ත මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ඉන්නත් සමහර විට යම් ඉඩක් තියෙන්න පුළුවන්.
මනෝජ්, මං කෙටියෙන් දැනගන්න කැමතියි දැන් ආණ්ඩු පක්ෂයේ විදිහට ඉන්න පොහොට්ටුව සහයට සම්බන්ධ කණ්ඩායම් පිළිබඳව කතා බහ කරනවට අමතරව විරුද්ධ පක්ෂයේ සහ අනෙකුත් පක්ෂවල මතය මොකක්ද මේ සම්බන්ධව?
ඔව්, බොහෝ දේශපාලන පක්ෂ ඒකට කැමැත්ත පළ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට 22 සංශෝධනයේ ඇතැම් කාරණා සංශෝධනය වෙනවා. ඒකට බොහෝ දෙනෙක් කැමති. සමහර මන්ත්‍රීවරු මේ විධායක ජනාධිපතිතුරේ බලතල කප්පාදු කිරීම ගැන ආයෙමත් සඳහන් කරනවා. ලංකාව වගේ රටකට ඒක නුසුසු තත්වයක් කියලා. එහෙම කරක් බහුතර පක්ෂ ප්‍රමාණයක් මේකට කැමති බවක් තමයි පේන්න තියෙන්නේ.
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හා සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී යම් ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශයට දැඩි විරෝධයක් විපක්ෂ පාර්ශවවලින් එල්ල වෙන වගක් තමයි අපිට දැන් පෙනී යන්නේ. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කරමින් එහිදී සඳහන් කළ අවශ්‍ය නම් ජනමත විචාරණයකටුණත් යන්න සූදානම් කියලා. දැන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ජනාධිපතිවරයාගේ මේ තියෙන උත්සාහය සම්බන්ධව විපක්ෂ පාර්ශවවලින් එල්ලවන විරෝධය සම්බන්ධව මං මීළඟට කරුණු විමසා දැනගන්න කැමතියි මනෝජ්. කොයි විදිහෙන්ද අපිට තොරතුරු වාර්තා වෙන්නේ?
ඔව් අපි දැක්ක පහුගිය සතියේම මේ පිළිබඳව කතා කරද්දී දළ සලහපරව මන්ත්‍රීතුමාලාගේ කණ්ඩායම කියලා තිබුණා මේ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන්ගේ ආසන සංඛ්‍යාව අඩු කරන එක නියෝජනයේ 8,000-4,000 කරන එකම මැතිවරණ සිටියම හකුලා ගැනීමේ උත්සාහයක් වෙන්න පුළුවන් කියලා. ඊදැන් ජනතා විමුක්ති පෙරමුණත් ඒ පිළිබඳව දැඩිව අදහස් දක්වලා තිබුණා. මැතිවරණ නොපවත්වා ඉන්න ආණ්ඩු උත්සාහ කරවතින් ඒක පරාජයට පත් කරන්න ඔවුන් කටයුතු කරනවා කියලා. ඉතින් ආසන සංඛ්‍යාව කියන්නේ කොට්ටාස සංඛ්‍යාව 5,000-3,000 කරන්න ගියොතින් සීමා නිර්ණ කටයුත්තක් සිද්ධ කරන්න වෙනවා. සීමා නිර්ණ කටයුත්තක් කරන්න සාමාන්‍යයෙන් අවුරුදු 3ක විතර කාලයක් යන්න පුළුවන්. එහෙමනොත් මේ ඡන්දන පවත්වන්න එහෙම නැත්නම් ඡන්ද කල් දාන්න ගන්න උත්සාහයක් තමයි කියලා සඳහන් කළා. මේ ගැන සාකච්ඡා කරන්න දළ සලහපරව මන්ත්‍රීතුමාලාගේ කණ්ඩායම සියලු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් වලට ආරාධනා කළා මේ පිළිබඳව සාකච්ඡාවකට. ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙකුත් පක්ෂ සහභාගී වෙලා තිබුණා. ඒකට හේතුව ජනතා විමුක්ති පෙරමුණ මේකට නොකමැත්ත නිසා නෙමෙයි, ඔවුන් කැමති, නමුත් ඔවුන් කලින් යොදාගත්තු වැඩ ප්‍රමාණයක් තියෙන නිසා ඉන්න අකමැති කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ හින්දා සියලු පක්ෂ එකතු වෙලා විපක්ෂයේ කණ්ඩායම් එකතු වෙලා දැන් තීරණය කරලා තියෙනවා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්න. විපක්ෂයේ පක්ෂ 15ක් ඒකමතිකව තීන්දුව කරා කියන කාරණය මේ මැතිවරණ හකුලා ගැනීමට ඔවුන් එරෙහි බව ඉදිරියේදී සඳහන් කරන්න නියමිත වෙලා තියෙනවා. විශේෂයෙන් පහුගිය සැප්තැම්බර් 21 වෙනිදායින් පස්සේ පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට ලැබුණා. ඒ හින්දා මේ තියෙන තත්වය යම් ආකාරයකින් වෙනස් කරන්න යෑමෙන් උත්සාහ කරන්නේ මැතිවරණ කොමිසමට උනත් මැතිවරණයේ පවත්වන්න තියෙන අවස්ථාව අහිමි කරන්න එම නැත්නම් මේක කල් දාන්න කියන අදහස විපක්ෂයේ දේශපාලන පක්ෂ දැන් මතු කරලා තියෙනවා.
මීළඟට මම සාකච්ඡා කරන්න කැමතියි මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැවත වතාවක් නගා සිටුවීමේ ව්‍යාපාරය සම්බන්ධව තියෙන තත්ත්වය පිළිබඳව. අපි දන්නවා පසුගිය මේ අරගල කාලවකවානුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පැවති ආණ්ඩුවට ජනාධිපතිවරයාට මැති ඇමතිවරුන්ට දැවැන්ත විරෝධයක් එල්ල වුණා. එනිසා ටිකක් පසුබාල හිටිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් ටිකක් අලුගසා දාලා නැකිටීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා තියෙනවා. එහි පළමු අදියර කළුතිරින ආරම්භ වුණා පසුගිය වතාවේ. දැන් ඊට පස්සේ මේක රැස්වීම මාලාවක් විදිහට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංවිධානය කරමින් යන වගක් අපිට පෙනී යනවා. දෙවන රැස්වීම මාලාව ආරම්භ වුණා නාවලපිටිය ප්‍රදේශයේදී. එහිදී ඔය දැන් දෝෂාරෝපණයට ලක්වුණු දූෂකයන්යයි දැඩි ලෙසින් චෝදනාවට ලක්වුණු පිරිස් විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ අය ටිකින් ටික වේදිකාවලට නගිනවා අපි දකිනවා මේ රැස්වීම මාලාව හරහා. හැබැයි යම් විරෝධයකුත් එල්ල වුණා විපක්ෂයෙන් සජබෙන්. තත්ත්වය පිළිබඳව ටිකක් දැනගන්න කැමතියි. දැන් ජනතා මතය කොතනද මේ වෙනකොට තියෙන්නේ රාජපක්ෂවරුන් සහ පොහොට්ටුව සම්බන්ධව? එතකොට විපක්ෂයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනගන්න කැමතියි අලුත් අරුතුරු ශ්‍රී ලංකාවෙන් වාර්තාවන්.
ඔව්, දැන් ඊයේ නාවලපිටියේදී සමගි ජන බලවේගයේ නියෝජනය කරන කණ්ඩායමක් විරෝධතාවයක නිරත වෙලා හිටියා. ඒ අවස්ථාවට එකතු වුණු 15 දෙනෙක් විතර පොලිසිය අත්අඩංගුවට අරගත්. හැබැයි ඊයේ රෑවෙද්දී ඔවුන්ට ශරීර ඇප සහිතව ඇප ලබා දීලා තිබුණා. නාවලපිටිය සමගි ජන බලවේගයේ නියෝජනය කරන ආසන සංවිධායකවරයා ඇතුළු කණ්ඩායමක් තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. ඒ මොහොතේ තිබෙන ජීවන තත්ත්වය දන්න බැරි බව, රැකිරක්ෂා කරගන්න අපහසු බව, ආදායම අඩු බව මෙවැනි කාරණා සඳහන් කරමින් ඔවුන් විරෝධතාවයෙන් නිරත වුණා. හැබැයි දැන් මේ පොදු ජන පෙරමුණේ රැලියක් තියෙන වෙලාවට සජබේ විරෝධතාවක් ඇවිල්ලා යම් ගැටුමක් කලහකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් නිසා පොලිසිය මැදිහත් වෙලා ඔවුන් යම් නියෝගයක් සඳහන් කරලා ඔවුන්ට විසුරුවා හරින්න කියලා කිව්වා. විසුරුවා ඇරීමේ කටයුත්ත සිද්ධ කරන්න බැරි තර තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. ඉතින් ඒත් එක්කම මහින්ද රාජපක්ෂ ඊට පසු ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු මේ අවස්ථාවට ආව. ඔබත් කිව්වා වගේ අර ගීස්ටි කළුතරින් පටන් ගත්තෝ එක්ව නැගිටිමු වැඩසටහන් මාලාවේ දෙවෙනි හමුව විදිහට, දෙවෙනි ජන හමුව විදිහට තමයි මේ අවස්ථාව සංවිධානය කරලා තිබුණේ. මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයා කිව්වේ තමන්ට වැරදුණු තැන් තියෙනවා, ඒක පිළිගන්නවා. වැරදුනා කියලා උඩපණින කවුරුවත් ඉතිහාසයේ වැරදි නොකරපු අය නෙමෙයි. වැරද්දක් වුණාම ඒක නිවැරදි කරගන්න අවස්ථාවක් තියෙනවා. පොදු එකඟතාවයකට එන්න කිව්වට පස්සේ ඒක මග හරිනවා. මේ ආදී කරුණු සඳහන් කරා. ඉදිරියේදී මැතිවරණයක් තිබුණොත් තමන් ඇතුළු කණ්ඩායම ජයග්‍රහණය කරන බව, ජයග්‍රහණය කරන්න ඉඩ තියෙන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කළා. ඒත් එක්කම කේලි රඹුක්වැල්ල ඇමතිවරයා එහෙම කිව්වේ සමහර වෙලාවට තමන් වගේ හිටියනම් බලයේ ජනාධිපතිවරයා වගේ බැහැලා එළියට යන්නේ නැහැ. ඒ මොහොතේ ඒ අභියෝගයට මුහුණ දීපු ආකාරය පිළිබඳව තමන්ටත් යම් ගැටලුවක් තියෙනවා. නමුත් පුද්ගලයෙක් විදිහට ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරයා තාමත් තමන් ආදරය කරනවා කියලා සඳහන් කළා. නමුත් ඔහු ගත්තු ක්‍රියාමාර්ග පිළිබඳව එකඟ වෙන්න බැරි වගේ අදහසක් ඔවුන් සඳහන් කළා. ඉතින් සමගි ජන බලවේගේ කණ්ඩායම විරෝධතාවේ නිරත වුණා. නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව ඇතුළු කණ්ඩායමක් විරෝධය පළ කළා. කළුතරයේදී විරෝධතාවක් නැතුව රැස්වීම පවත්වලා ගියත් නාවලපිටියේදී එහෙම යන්න හැකියාවක් ලැබුණේ නැහැ. සජීව විරෝධයට මුහුණ දෙන්න යම් ආකාරයකින් පොදු ජන පෙරමුණේ මේ රැස්වීමට ආපු කණ්ඩායමට සිද්ධ වුණා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
අපි දැන් අවධානයට ලක් කරන්න සූදානම් පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ සාකච්ඡාවට බඳුනු තවත් විශේෂිත කාරණාවක් පිළිබඳව. මේක මේ පොදු සමාජයට බලපාන කාරණාවක් වුණාට විවිධ දේශපාලනික පක්ෂ දැන් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වමින් තියෙනවාකට අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ තමයි මේ බදු සම්බන්ධව ගත්ත අලුත් තීන්දු තීරණ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ලක්ෂයකට වඩා වැඩි ආදායම් ලාභීන්ට අලුතෙන් බද්දක් පැනවන්නට නියමිතයි. ඒ වගේම ව්‍යාපාරවලටත් යම් අලුත් බද්දු පැනවීම නියම කරන්නට නියමිතයි. මේ සම්බන්ධව දේශපාලන පක්ෂවලින් දැඩි විරෝධයක් මතුවන වගක් අපිට පෙනී යනවා. පක්ෂ විදිහට ගත්තාම කොයි වගේ පක්ෂද සහ ඔවුන්ගේ විරෝධතා එල්ලවන්නේ කොයි විදිහෙන්ද කියලා මීළඟට මම කරුණු දැනගන්න කැමතියි මනෝජ් ඔබෙන්.
ඔව්, දැන් නිෂ්පාදන ආයතන උපයන ලාභයට 18%ක් තිබුණු බද්ද 30%ක් වෙනකන් ඉහළ දාලා තියෙනවා. අපනයන ව්‍යාපාර ආයතනවල ලාභ වලට පනවලා තිබුණු බද්ද 14% ඉඳලා 30%ක් දක්වා ඉහළ දාලා තියෙනවා. ඒත් එක්කම මාසිකව රුපියල් 100,000ට වඩා පඩි ලබා ගන්න අයට බදු ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා එක්ක යම් විරෝධතා මතුවෙමින් තිබෙනවා බදු ගෙවීම සම්බන්ධයෙන්. 43 වෙනි සේනාංකය අපි දැක්කා. පාර්ටි චම්පිකරණ ඔකමැතුම ඇතුළු කණ්ඩායම රජයේ යම් විද්‍යාත්මක සොයා බැලීමක් කරන්නේ නැතුව බදු වැඩි කරපු නිසා ව්‍යාපාර වැහිලා යන්න යම් ඉඩක් තියෙනවා කියලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රශ්න, උන්ට අමුද්‍රව්‍ය නැති ප්‍රශ්න, නිෂ්පාදනය කරගන්න බැරි ප්‍රශ්න, වෙළඳපළක් නැති ප්‍රශ්න, මේ වගේ කාරණායක ව්‍යවසාය පවත්වාගෙන යනවා වෙනුවට උන්ට වසා දාන්න තමයි සිද්ධ වෙන්නේ වගේ අදහසක් එතනින් මතුවලා තිබුණා. ඇතැම් වෘත්තිකයන් සඳහන් කළා වෘත්තිකයන් විදිහට තමන් උපයන දේ මත බදු ගෙවන්න සූදානම්. නමුත් ඔවුන් දැනගත යුතුයි බදු ගෙවීමේ අදහස මොකක්ද, තමන් ගෙවන බදු වලට කරන්නේ මොකක්ද කියන එක පිළිබඳව තමන් දැනුවත් වෙන්න ඕන කියලා. තවත් පැත්තකින් යම් සංවාදයක් මතුවෙමින් යනවා. දැන් පෞගේ කාලේ කිව්වා රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි වුණු තත්වයක තමයි හිටියේ, අවසාන මොහොතේ තමයි පඩි ගෙව්වේ කියලා. එතකොට මේ වැඩ කරන අනෙකුත් ජනතාවගෙන් බදු එකතු කරලා රජයේ සේවකයන්, ඒ කියන්නේ දරන්න බැරි තරම් රාජ්‍ය සේවයක් ආරක්ෂම් භවන ඇති රාජ්‍ය සේවයක් පිළිබඳව අදහස් දක්වමින් ඉන්න වෙලාවේ අමාරුවෙන් හම්බ කරන ව්‍යවසායකයන්ගෙන් සල්ලේකුරු කරලා රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්නද හදන්නේ වගේ අදහසකුත් මතුවෙලා තිබුණා. රජය පැත්තෙන් රාජ්‍ය ආදායම් වැඩි කරගන්න යම් උත්සාහයක නිරත වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩපිළිවෙලේදී සමහර යෝජනාවලට එකතු වෙන්න ඒවා ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒ අතරේ තවත් කණ්ඩායමක්, උපේන කණ්ඩායමක් පෞද්ගලිකාංශයේ ව්‍යවසායකයන් ඔවුන්ට බදු පනවල රුපියල් 100,000ට වඩා මාසික ආදායමක් ලබන කණ්ඩායම් වලට බදු පටවල යම් ආකාරයකින් කරන්නේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීමද කියන අදහසකුත් සමාජය ඇතුළෙන් මතුවෙමින් තියෙනවා.
පාස්කු නඩුව පිළිබඳව සාකච්ඡා කරමු. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් කවුරුන්ද කියන කාරණාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති ඇතුළු පිරිසකට නඩු පැවරුණා. ඇතැම් අය මේකෙන් නිදහස් කරනු ලැබුවා. නමුත් හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නඩුව විභාගයට ගත්තා මේ කෙවිල ගිය 14 වෙනිදා. මොනවද එතනදී සඳහන් කරපු කාරණා, මොනවද එළඹුණු තීන්දු තීරණ මනෝජ්?
ඔව්, දැන් මේ පාස්කු ප්‍රහාරය එල්ල වෙනවා කියලා ඇති තරම් බුද්ධි තොරතුරු ලැබිලා තියෙද්දිත් මේක බලක්ව ගන්න පියවර ගත්තේ නැහැ කියලා දඬු නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කරා කියලා චෝදනා කරලා සිරිල් ගාමිණී ප්‍රියතුමන්, ඒ වගේම මේ සිද්ධි බින්දිටේක් වෙච්ච පුද්ගලයේ මේ හිටපු ජනාධිපතිවරයා විත්තිකරු කරලා කොළඹ මහේස් සත් අධිකරණයේ නඩුවක් ගොනු කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් කටයුතු කරද්දී තමන්ට එරෙහිව නඩු විභාගය පැවැත්වෙද්දී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා රීඩ් පෙට් සමක් ඉදිරිපත් කරලා කිව්වා තමන්ට එරෙහිව ක්‍රියා කිරීම යම් ආකාරයකට බලක්වන්න කියලා. මේ අධිකරණයෙන් ලැබුණු නියෝගයට අනුව පහුගිය 14 වෙනිදා නඩුව විභාග කරන්න නියමිත වෙලා තිබුණා. එදා ඉඳලා සති 10කට මේ නඩුව කල් තියන්න කියලා යෝජනා කරා. මේ කාල සීමාව ඇතුලේ මෛත්‍රීපාල සිරිසේන පෙත්සම් කරුට එරෙහිව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අගතිගාමී නියෝග නිකුත් කරන්න එපා කියලත් අභ්‍යාචනාධිකරණය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කරලා තිබුණා. ඉතින් මේ ඉල්ලීම හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සිද්ධ වුණා. ඒත් එක්කම ඔහුට සිතාසියක් නිකුත් කරලා තිබුණා. හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් වුණා. එන්න මේ සිතාසිය බලන හිත කරන්න කියලා මේ රීට් පෙත්සමෙන් අභ්‍යාචනාධිකරණයට ඉල්ලීමක් කරලා තිබුණා හිටපු ජනාධිපතිවරයා. මේකේ තත්ත්වය තියෙන්නේ මේ ඍජුවම මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් විඳිතයන් බවට පත්වුණු කණ්ඩායම් සිරිගාමිණී පීතුමා ඇතුළු කණ්ඩායම් ගොනු කරපු නඩුවත් එක්ක මේ නඩුව විභාග කරන්න ගැනීමත් එක්ක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට යම් ආකාරයකින් තමන්ගේ වගකීම් පැහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයිද කියන අදහස සමාජයේ මතු කරමින් තිබුණු වෙලාවක් ඒ සම්බන්ධයෙන් නෝ රීඩ් පෙත්සමක් ගොනු කරා. ඒ පෙත්සමට අනුව තමයි සති 10ක කාලයකට ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න එපා කියලා අධිකරණ නියෝග කළේ.
ඔය එතකොට අර මම කෙටියෙන් දැනගන්න කැමති මේ පොලිස්පතිවරයා පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් මේ හේමසිරි ප්‍රනාන්දු දෙන්න දැන් ওই නඩුවේ නිදහස් වුණානේ. එතකොට ඒගොල්ලෝ නිදොස් කොට නිදහස් කළාද තියෙන්නේ මොකක්ද ඒ තත්වය? ඒ කියන්නේ ඒගොල්ලන් වග කියන්න ඕනේ නැහැ කියලාද මේ උසාවියෙන් තීරණය කළා තියෙන්නේ?
ඔවුන්ට අධිචෝදනා 855ක් යටතේ තමයි නඩු පවරලා තිබුණේ. මේ කියන්නේ විත්තියේ සාක්ෂි ගැනීමකින් තොරව ඔවුන් දෙදෙනාව හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාව නිදොස් කොට නිදහස් කරලා තිබුණා. ඉදිරිපත් වුණු කරුණු සහ ඔවුන් ගොර කරපු කාරණා සලකා බැලීමෙන් අනතුරු යන ඔවුන් නිදොස් කොට නිදහස් කරලා තියෙන්නේ නැහැ.
ඒ කියන්නේ මේ දැන් සියලු වරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මත පැටවෙන වගක්ද දැන් පෙනී යන්නේ?
විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා විදියට කටයුතු කරා. ඒ මොහොතේ ඔහුට තොරතුරු ලැබිලා තියෙද්දි ක්‍රියාත්මක නොවුණ කියන චෝදනාව ඔහුට ඍජුවම එල්ල කරමින් පවතිනවා. ඔහු ඇතුළු තවත් කණ්ඩායම්වලට එරෙහිව බුද්ධි ප්‍රධානීන් ඇතුළු කණ්ඩායම්වලට එරෙහිව තවදුරටත් නීතිමය කාරණා විමසා බැලීමක් තියෙනවා. දැනට පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඒ තත්ත්වෙන් නිදහස් කරලා තියෙන නිදොස් කොට නිදහස් කරලා.
අතුරු කාරණාවක් දැනගන්න කැමතියි. දැන් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ කාර්යාලයේ සිරිකොත වෙනත් තැනකට ගෙනියන්න යන සූදානමක් තියෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. මොකක්ද මේ හදිසියේ මේ වගේ තීරණයක් ගන්න හේතුව? තොරතුරක් වාර්තා වෙනවද මනෝජ්?
ඔව්, යම් විදිහට මේ ටිකක් කලින් කෝට්ටේ රාජධානියට අයිති ඉඩමක තමයි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ගොඩනගලා තියෙන්නේ. මේ ස්ථානයේ යම් විදිහට පුරාවිද්‍යා භූමියක් කියලා එළවලු මේදානන්ද හාමුදුරුව යම් අවස්ථාවක සඳහන් කරලා තිබුණා. කොමුණත් එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරදින්නේ පක්ෂ මූලස්ථානයේ තියෙන භූමි දෝෂයක් නිසා කියලා එක්සත් ජාතික පක්ෂයේ ඉහළ කණ්ඩායමල යම් මතයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ නිසා රාජගිරියේ පක්ෂ මූලස්ථානය ස්ථාපිත කරන්න රයිල් ක්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබුණු රැස්වීමකදී තීරණය කරලා තියෙනවා. ඉතින් ගොඩනැගිල්ල ඉදි කරන්නේ කොහොමද යම් කණ්ඩායම ක්‍රමයක බාර දීලා සිද්ධ කරනවාද කියන අදහසකුත් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව විදිහටම කියන්නේ කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය පරදින්නේ පක්ෂ මූලස්ථානයේ වන සිරිකොත භූමි දෝෂයකින් දන්නේ නැහැ කියලා ඔවුන් තුර අදහසක් තියෙන නිසා මේ වෙනස් කිරීම සිද්ධ කරන්න යනවා කියලා තොරතුරු තියෙනවා.
හොඳයි මනෝජ්, එමනම් අපි ඔබට ස්තුතිය පළ කරමින් මේ සතියේදීත් ඔබට සමුදෙනවා. යලිත් ලැබෙන සතියේදී ඔබ බලාපොරොත්තුෙන් ශ්‍රී ලංකාවේ තතුවිති දැනගන්න. බොහොම ස්තුතියි. ආයිබෝවන්.
ආයිබෝවන්. බොහොම ස්තුතියි දිලක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.